සුබ දවසක් දුවේ පුතේ සියලු දෙනාටම ආයුබෝවන් මං අද ඕගොල්ලන්ට ඉතිහාස පාඩමක් තමයි කියා දෙන්න යන්නේ මේක පොඩි දුවා දරුවන්ට තමයි කියා දෙන්නේ මම එහෙනම් 6 ශ්‍රේණියේ ළමයි සූදානම් වෙන්න ඉතිහාස පාඩම ඉගෙන ගන්න අපි යමු අද 3 වෙනි පාඩමට. මේ 3 වෙනි පාඩම ඕගොල්ලන්ගේ ඉතිහාසයේ පොතේ ලෝකේ පැරණි ශිෂ්ටාචාර ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. එහෙනම් අපි බලමු මේ ලෝකේ පැරණි ශිෂ්ටාචාර මොනවාද? ශිෂ්ටාචාර බිහි වුණේ කොහොමද? ඊළඟට මේ ශිෂ්ටාචාරවල තිබ්බ විශිෂ්ට ලක්ෂණ මොනවාද කියලා අපි අද පාඩමෙන් කතා කරමු. එහෙනම් දුවේ පුතේ ඔයගොල්ලෝ පෙළ පොතත් අතට අරගෙන ලෑස්ති වෙන්නකෝ මේ පාඩමට. අපි මේ පාඩම ගොඩාක් විට කරන්නේ පින්තූරත් එක්ක. ඉතින් ඒක නිසා පෙළ පොතේ තියෙන පින්තූර ආශ්‍රයෙන් කරන නිසා ඔයගොල්ලෝ ලැහැත්ති වෙන්න පෙළ පොතත් අරගෙන පාඩම අහගන්න. හොඳයි. එහෙනම් අපි කතා කරමු ලෝකේ පැරණි ශිෂ්ටාචාර. අපි දැන් මේකේ දෙවනි පාඩමේදී කතා කරා වානරයෙක්ගේ ඉඳලා මිනිස්සයා මිනිසා දක්වා කොහොමද දියුණුනේ කියලා. තන තන ඇවිදලා දඩයම් කරමින් ආහාර එකතු කරගෙන තමයි ඒගොල්ලෝ ජීවත් වෙලා තින්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ගොවිතැන ආරම්භ කරලා තියෙනවා. ඉතින් මිනිසාගේ දියුණුවේ ඉහළම තත්ත්වය ලබා ගන්න ඒගොල්ලන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඒ තමයි ඒගොල්ලෝ නගර හදාගෙන ඒ වගේ ජීවත් වෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ නගරවල ජීවත් වෙනකොට අකුරු නිෂ්පාදනය කරලා තිනවා, මුදල් පරිහරණය කරලා තිනවා, මෙන්න මේ වගේ දේවල් ඒගොල්ලෝ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙච්චර දියුණු මිනිසා තවත් දියුණුවට තපත් වෙලා තිනවා මෙන්න මේ ශිෂ්ටාචාර වලින්. අපි බලමු කොහොමද ඒ දේ සිද්ධ වුණේ කියලා. එහෙනම් අපි ඉස්සල්ලාම කතා කරමු ග්‍රාමීය සමාජයෙන් නාගරික සමාජයට පිවිසෙනකොට ශිෂ්ටාචාර බිහි වුණේ කොහොමද කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරමු මිනිසා ඉතා පුරාණ කාලයක ඉඳලා ගම්මාන තනාගෙන ඒවායේ ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් අපි ඒක කලින් පාඩමේ ඉගෙන ගත්තා. ඉතින් දීර්ඝ කාලයක් තිස්සේ එසේ ගම්මල ජීවත් වෙන මිනිස්සු දිනෙන් දින තවත් දියුණුවටපත් වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ගොවිතැන් කිරීමයි සතුන් නැති කිරීමයි හින්දා සමහර ගම්වැසියෝ ධනවත් වෙලා තියෙනවා. කියන්නේ හොඳට ඒගොල්ලන්ට ඒ ගොවිතැන් කිරීමෙනුයි සත්ත්ව පාලනයෙනුයි ගොඩක් දේවල් එකතු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වුණාට සමහර ගම්වැසියන්ට වගා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ සාරවත් නැති ඊළඟට පහසුවෙන් ජලය ලබා ගන්න නොහැකි ඉඩම්වල. ඉතින් ඒගොල්ලන්ට හොඳ අස්වැන්නක් ලැබිලා නැහැ. ඉතින් ඒගොල්ලන්ට ජීවත් වීම අපහසු වෙලා තියෙනවා. ඉතින් ඒ අය ඒ නිසාම ගම්වල ජීවත් වුණ දුප්පතුන් විදිහට සලකනවා. ඉතින් සමාජයේ ඔන්න ඔය විදිහට තමයි දුප්පත් පොහොසත් කියන කොටස් දෙකක් ඇති වෙලා තියෙන්නේ. හොඳේ නැවත මම කියනවා දුප්පත් පොහොසත් එහෙනම් කොටස් දෙකක් ඇති වුණා. ඇති වුණේ අර සාරවත් පස තියෙන හොඳට ජලය තියෙන ප්‍රදේශවල ජීවත් වුණ මිනිස්සු ධනවත් වෙලා තිනවා. ඊළඟට පස සාරවත් නැති ජලය නොමැති ස්ථානවල ජීවත් වුණ මිනිස්සුන්ට ඔන්න දුප්පත් බවට පත් වෙලා තිනවා. ඊට පස්සේ ටිකක් කාලයක් ඔන්න ගත වෙලා තිනවා. ඒ ගත වෙනකොට ධනවත් අයයි එයාලගේ නෑදෑයෝයි ගම්වලින් වෙන් වෙලා ජීවත් වෙන්න පටන් අරගෙන තිනවා. බලන්න ඒගොල්ලෝ එහෙනම් වරිච්චි ගෙවල් වෙනුවට හදලා තින්නේ හොඳට ගලින් තැනූ ගෙවල්. ඊළඟට හොඳට ඉදි කරපු මංමාවත් ඒ කියන්නේ පාරවල් තිබිලා තියෙනවා. ඊළඟට දියාගල් තිබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ නගරවල තව ප්‍රාකාර තිබිලා තියෙනවා. ඊළඟට වැඳුම් පිදුම් කරන්න සුදුසු දේවාලය ගොලු හදාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන එකකට අපි කියනවා නගරයක් කියලා. ඉතින් මෙන්න මේ නගරවල ජීවත් වෙන්න ආරම්භ කරපු ධනවත් ගම්වැසියන් එතෙන් ඉඳලා නාගරිකයන් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. ඒගොල්ලෝ නගරවැසියන් කියලා එහෙනම් හඳුන්වලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ නැවතත් ආයේ කිසිදාක ගොවිතැන් කරලා නැහැ. සත්ත්ව පාලනය කරලත් නැහැ. ඉතින් ඒ වෙනුවට ඔවුන්ට අයත් වූ ඉඩම්වල ගොවිතැන් කරලා තියෙන්නේ දුප්පත් ගම්වැසියන්. ඉතින් ඒ වයින් ලැබෙන අස්වැන්නෙන් වැඩි කොටසක් නගරවල ජීවත් වූ නාගරිකයන් විසින් අයිති කරගෙන තියෙනවා. ඉතින් ශිෂ්ටාචාරයක් කියලා කියන්නේ අන්නේ වගේ නගර සහ ඒකේ හිටපු මිනිස්සු නාගරිකයන් ජීවත් වූ ආකාරයට. ඉතින් නගරයක් ගමකට වඩා ටිකක් විශාලයි. දී නගරවල විසූ මිනිස්සු අකුරු ලියන්න හුරු කරගෙන තිනවා ඊළඟට නගර පාලනය කරන්න පිරිසක් ඉඳලා තිනවා ඊළඟට මෙන්න මේ නගරවල ජීවත් වූ පිරිස් ආගමික ස්ථාන ඉදි කරගෙන තිනවා ඒ විතරක් නෙමේ පුතේ මේගොල්ලෝ වෙනත් රටවල් එක්ක ඒ කියන්නේ දුරු රටවල් එක්ක වෙළඳාමෙත් නිරත වෙලා තිනවා ඉතින් ඒක නිසා ශිෂ්ටාචාරයක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න මෙන්න මේ මූලික ලක්ෂණ අපිට ඔන්න ඉවහල් කරගන්න පුළුවන් ඉතින් ලෝකේ නොඑක් ප්‍රදේශවල ජීවත් වූ මිනිසුන් විවිධ කාලවල එසේ තමන්ගේම ශිෂ්ටාචාර තනාගෙන තියෙනවා. ඉතින් ඒ අතුරින් අපි කතා කරනවා පැරණි ශිෂ්ටාචාර කීපයක් ගැන. ඉතින් ඒ තමයි මෙසපොතේමියානු ශිෂ්ටාචාරය, ඊළඟට ඊජිප්තු ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, ඊළඟට චීන ශිෂ්ටාචාරය, අපි කියනවා හොයන් හෝ ශිෂ්ටාචාර කියලා. ඉතින් මේ ශිෂ්ටාචාර ගොඩක් බිහි වෙලා තියෙන්නේ, බොහොමයක් බිහි වෙලා තියෙන්නේ ගංගාවල් ආශ්‍රය කරගෙන. ඉතින් අපි බලමු මෙන්න මේ ශිෂ්ටාචාරවල මොන වගේ දේවල්ද ලෝකයට බිහි කරලා දීලා තියෙන්නේ කියලා. ඉතින් මේ ශිෂ්ටාචාර පිළිබඳව ඉගෙන ගන්න එක අපිට වැදගත් වෙනවා. හේතුව තමයි ජීවත් වූ අය විසින් නිපදවලා තියෙන නොඑක් ද අදටත් අපේ ජීවිතවලට ප්‍රයෝජනවත් වෙන නිසා. ඒ කියන්නේ මේ ශිෂ්ටාචාරවල හිටපු මිනිස්සු අලුත් දේවල් හොයාගෙන තිනවා. ඒවා අපි අදත් ප්‍රයෝජනෙට ගන්නවා. බලමු මේ මොනාද කියලා. ඔය මේ ඉස්ලාම අපි බලමු මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මොනාද ලෝකෙට දායාද කරලා දුන්නේ කියලා. ඔගොල්ලෝ ගණිතය ඉගෙන ගන්නවා. එහෙනම් ගණන් ඉගෙන ගන්නකොට ඔගොල්ලෝ දන්නවා වෘත්තයක අංශක 360ක් තියෙනවා කියලා. එහෙනම් මෙන්න මේ වෘත්තයක අංශක 360ක් තියෙනවා කියලා ඉස්සෙල්ලාම ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ හිටපු ගණිතඥයා. ඒ විතරක් නෙමෙයි මිනිත්තුවට තප්පර 60ක් තියෙනවා කියලා. ඔන්න කියලා තියෙනවා. ඒ විතරක් නෙමේ පැයට මිනිත්තු 60ක් තිබෙන බවත් අපි දන්නවා. ඉතින් මෙන්න මේ ඔක්කොම මේ විදිහට හිතන්න පුරුදු කරලා තියෙන අපිට එහෙනම් මෙසපොතේමී ශිෂ්ටාචාරයේ හිටපු අය ගණිතඥයන්. ඊළඟට අපි බලමු අපි පාවිච්චි කරනවා වෙඩි බෙහෙත්. ඊළඟට මාලිමා යන්ත්‍රය පාවිච්චි කරනවා. ඊළඟට කඩදාසි අපි පාවිච්චි කරනවා. මුද්‍රණ යන්ත්‍රයත් පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේවා ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ චීන ශිෂ්ටාචාරයේ හිටපු ජනතාව. ඉතින් චීන ශිෂ්ටාචාරය නැත්තම් අපි කියනවා හොයන් හෝ ශිෂ්ටාචාරය කියලා. එහෙනම් මෙන්න මේ ජනතාව තමයි අපිට මෙන්න මේ දේවල් ඉස්ලාම හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේවා අපිට අදත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ සෙල්ලම් කරන්න ගන්න රබර් බෝලේ දන්නවනේ නේද පුතේ? එහෙනම් මෙන්න මේ රබර් බෝලය හදලා තියෙන්නේ මායා ශිෂ්ටාචාරයට අයිති වැසියන්. දේ රබර් කියලා කියන්නේ අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙකක්. ඉතින් ඒ දෙයක් ඒක තමයි අපි පළඳින පාවහන් වලට ඊළඟට රබර් යොදාගෙන තිනවා. ඊළඟට අපි පරිහරණය කරනවා රබර් වලින් නිෂ්පාදනය කරලා තියෙන විවිධ භාණ්ඩ. එහෙනම් ඔන්න ඉස්සල්ලාම මායා ශිෂ්ටාචාරය අය තමයි එහෙනම් මේ රබර් බෝලෙන් ඔන්න සාදලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමේ මේ රබර් වලින් විශාල හස්යානාවල රෝද වලට පවා රබර් වලින් තමයි මේ රෝදණී හදලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට අලුත් දේවල් අපිට මේ ශිෂ්ටාචාර වලින් ඔන්න හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අදටත් අපි ඒවා ප්‍රයෝජනෙට ගන්නවා. ඊළඟට අපි බලමු ශිෂ්ටාචාර ව්‍යාප්තිය හා ඉන් ලෝකයට උරුමේලා තියෙන දායාද මොනවාද කියලා. ශිෂ්ටාචාරයක් කියන්නේ කුමක්දයි ඔන්න වටහා ගන්න නම් ලෝකේ පැරණි ශිෂ්ටාචාර කීපයක තොරතුරු අපි හොයලා බලන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි ශිෂ්ටාචාර කීපයක් ගැන කතා කරනවා. ඒ තමයි මෙසපොතේමියානු ශිෂ්ටාචාරය, ඊජිප්තු ශිෂ්ටාචාරය, ඊළඟට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. මෙන්න මේ ශිෂ්ටාචාර තුන ගැන තමයි අද ඕගොල්ලොන්ට මම කියා දෙන්න යන්නේ. එහෙනම් මෙන්න මේ ශිෂ්ටාචාරවල තිබ්බ අලුත් දේවල් මොනවාද, කොහෙද ව්‍යාප්ත වෙලා තිබ්බේ, ඊළඟට ඒගොල්ල මොනවාද ලෝකයට දායාද කරලා දුන්නේ කියන එක තමයි අද මම කතා කරන්නේ. ඉතින් ශිෂ්ටාචාරයක් කියලා කියන්නේ මිනිසාගේ දියුණුව පිළිබිබු කරන ඉතාම වැදගත් ස්ථානයක්. ඉතින් පැරණි ශිෂ්ටාචාරවල ජීවත් වුණ අය අලුත් අලුත් දේවල් නිපදවලා කාහටත් ජීවත් වීමට පහසු කළ ආකාරය හොඳින් ඉගෙනගෙන අලුත් දේවල් නිපදවලා තමන්ගේ රටට සේවයක් කරන්න ඔන්න ඕගොල්ලොත් හිතාගන්න ඕනි. අලුත් දේවල් එහෙනම් ඕගොල්ලොත් නිෂ්පාදනය කරන්න ඕනි, උත්සාහ කරන්න ඕනි. එහෙනම් අපි පුතේ අදැන්යන් මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ගැන ඉගෙන ගන්න. එහෙනම් මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මං කලින් කිව්වා ඕගොල්ලන්ට මොනවද ලෝකෙට දායාද කරලා දුන්නේ කියලා. ඊට අමතරව අපි බලමු තව මොනවද මේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එහෙනම් මේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය දියුණු වෙලා තියෙන්නේ යුප්‍රතිස් හා ටයිග්‍රීස් කියන ගංගා නිම්නවල. හොඳේ යුප්‍රතිස් හා ටයිග්‍රීස් කියන ගංගා නිම්නවල. ඉතින් මෙන්න මේ ගංගා පිහිටලා තියෙන ප්‍රදේශය දැන් හඳුන්වනවා ඉරාකය කියලා. එහෙනම් ඉරාකය කියන රටට තමයි එහෙනම් මේ ගංගා දෙක අද අයිති වෙන්නේ. ඉතින් මේ ගංගා දෙක මුහුදට ගලා බසින්නේ පර්සියානු බොක්කට, නැත්නම් අර කියනවා ගල්ෆ් බොක්කට කියලා. හොඳේ, එහෙනම් මෙසපොතේමියානු කියන වචනේ අදහස් කරන්නේ ගංගා දෙකක් මැදිවනසේ පිහිටි රට කියන එක. ගංගා දෙකක් මැදිවනසේ පිහිටි රට කියන එක. ඉතින් දෙගම් මැදි ශිෂ්ටාචාරය කියලත් මේක හඳුන්වනවා. ඉතින් මෙසපොතේමියාම පිහිටලා තියෙන්නේ මෙන්න මේ අපි කලින් සඳහන් කරපු අර ගංගා දෙකට මැදිවන විදිහට. ඉතින් මෙන්න මේ ශිෂ්ටාචාරය බිහි වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 3100 සිට 2900 අතර කාලයේදී. ඉතින් ඒ කියන්නේ මීට අවුරුදු 5000කට පමණ ඉහතදී. ඉතින් මේක හඳුන්වනවා ශිෂ්ටාචාරයේ තොටිල්ල කියලා. නැත්තම් කියනවා ශාස්ත්‍රික භාවයේ චන්ද්‍රවංකයේ කියන නම් වලිනුත් හඳුන්වලා තිනවා මෙන්න මේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය. ඊළඟට අපි යමු මේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ආර්ථිකය කොහොමද හැඩ ගැසිලා තියෙන්නේ කියලා බලන්න. ඕගොල්ලන්ට පේනවා පුතේ පෙළ පොතේ 22 පිටුවේ පින්තූරයක් තියෙනවා. බලන්න මේ පින්තූර ආශ්‍රයෙන් බලන්න ඒකේ තියෙන්නේ සීසෑමේ අවස්ථාවක් දැක්වෙන පැරණි මෙසපොතේමියාව මැටි පුවරුවක්. හොඳේ, මෙසපොතේමියානු මැටි පුවරුවක් තමයි මේ දකින්ද පුළුවන් වෙන්නේ. ඉතින් මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට අයත් ප්‍රධාන නගරයි ඒ අවට වාසය කළ ගොවියොයි කෘෂිකර්මයේ හා සත්ත්ව පාලනයේ තමයි නියලිලා ඉඳලා තියෙන්නේ. කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධානම ආර්ථිකය තමයි කෘෂිකර්මාන්තය හා සත්ත්ව පාලනය කියන එක. ඉතින් එම ප්‍රදේශවල වර්ෂාව හිඟින්දා ඒගොල්ලෝ ගංගාවල ජලය ඇල මාර්ගවලින් තමන්ගේ ගොවි පොළවල් වලට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් වගාවට සුදුසු වෙන විදිහට පොළව සකස් කළා, ඊළඟට සතුන් යොදාගෙන සීසාලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ නගුලත් පාවිච්චි කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා ඔවුන් ලෝහවලින් තැනු නගුල්, විශේෂයෙන්ම ඔන්න ලෝහවලින් තැනු නගුල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ උදලුත් භාවිතා කරලා තියෙනවා. ඉතින් එන්නේ වගා බිම්වල, ඒ කෘෂිකාර්මික බිම්වල ඒගොල්ලෝ වගා කරලා තියෙනවා ධාන්‍ය වර්ග, පළතුරු වර්ග, එළවරු වර්ග වගේ දේවල් වගා කරලා තියෙනවා. ඉතින් ප්‍රධාන ධාන්‍ය වර්ග වගා කරලා තියෙන්නේ ඔය තිරිඟු හා බාර්ලි කියන ඒවා. හොඳේ, විශේෂයෙන්ම ධාන්‍ය වර්ග වගා කරලා තියෙනවා. ඉතින් එන්නේ මේ ආර්ථිකය ගැන කතා කරද්දී පුතේ මෙන්න මේ කෘෂිකර්මය හා සත්ත්ව පාලනය වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනි ලෝකේ ප්‍රථමයෙන්ම බුතල් භාවිතා කළ ශිෂ්ටාචාරය කියලා කියන්නේ මෙන්න මේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට. හොඳේ, එහෙනම් ඔන්න ඉස්සල්ලාම ලෝකේ මුදල් පාවිච්චි කරලා තින්නේ එහෙනම් මෙන්න මේ මෙසපොතේමියානු වැසියන්. ඊළඟට අපි කතා කරමු මේගොල්ලන්ගේ ආගමික ඇදහිලි හා විශ්වාස මොන වගේද කියලා. මේ ආගමික ඇදහිලි හා විශ්වාස බලමු මොන කොහොමද තිබිලා තියෙන්නේ කියලා. මෙසපොතේමියානු වැසියන් ස්වභාව ධර්මයේ දෙවියන් විදිහට සලකලා තමයි වැඳුම් පිදුම් කරලා තියෙන්නේ. වර්ෂාව, සුළඟ, ගම් වතුර ඔන්න වගේ දේවල් තමයි දේවත්වයන් පූජාවට ලක් කරලා තියෙන්නේ. ඉතින් තමන් ජීවත් වන්නේ ස්වභාව ධර්මයට අයිති එන්නේ වගේ දෙවිවරුන් සතුටු කිරීමට බව ඔවුන් කල්පනා කරලා තියෙනවා. අපි බලමු මේගොල්ලෝ අදහලා තියෙන්නේ ඒ දෙවියන් කොයි නම් වලින්ද හඳුන්වලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ දේව මණ්ඩලයේ ප්‍රධානියා හඳුන්වලා තිනවා 99. හොඳේ, 90 දෙවිය කියලා තමයි ප්‍රධානියා හඳුන්වලා තියෙන්නේ. ඊළඟට පොළවට අධිපති දෙවිය හඳුන්වලා තිනවා එන්කිකි කියලා. හොඳේ, පොළවට අධිපති දෙවිය තමයි එන්කිකි කියලා හඳුන්වලා තියෙන්නේ. තව දෙවි කෙනෙක් ඉඳලා තියෙනවා, එයා එන්ලිලි කියලා හඳුන්වලා තියෙනවා. හොඳේ, එන්ලිලි. එන්ලිලි කියලා කියන්නේ සුළඟට සහ ගොවිතැනට අධිපති දෙවියක්. සුළඟට සහ ගොවිතැනට අධිපති දෙවියන්. ඉතින් මෙන්න මේ මෙසපොතේමියාවේ සෑම නගරයකම එම නගරයට අයත් දෙවි කෙනෙක් ඉඳලා තිනවා කියලා සඳහන් වෙනවා. ඉතින් දෙවියන්ට පුද පූජා පවත්වන්න තනලා තියෙන දේවාල හඳුන්වන්න සිගුරට් කියන වචනේ ඒගොල්ලෝ භාවිතා කරලා තියෙනවා. සිගුරට් කියන වචනේ භාවිතා කරලා තියෙනවා. ඉතින් එම දේවාලවල හිටපු පූජකයන්ට මෙසපොතේමියානු සමාජයේ හොඳ වැදගත් තැනක් හම්බ වෙලා තියෙනවා. දැන් ඔය මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ප්‍රධාන නගර හතරක් තිබිලා තියෙනවා. ඉරිඩු, නිපුර්, උරුක්, ඌර් කියලා. ඉතින් ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා මෙන්න මේ හැම නගරයකම වගේ මේ දේවාල තිබිලා තියෙනවා. ඉතින් මෙතන 23 පිටුවේ බලන්න ඉහළින්ම තියෙනවා පැරණි ඌර් කියන නගරයේ පිහිටි මෙසපොතේමියානු සිගුරට් දේවාලය. ඔන්න දේවාලයක් ওই විදිහට දකින්න පුළුවන් වෙනවා. ඊළඟට අපි යමු නාවික යාත්‍රා ගැන කතා කරන්න. බලන්න ඒකත් 23 පිටුවේ තියෙනවා. බලන්න නැවක ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන ආකෘතියක් තියෙනවා, පින්තූරයක් තියෙනවා. ඒක බලන්න. ඉතින් ඒකෙන් බලමු මොනවාද ඒගොල්ලෝ කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට අයිති නාවික යාත්‍රාවක්. ඉතින් ගංගාවල යාත්‍රා කරන කුඩා නැව්වලින් වෙනදාම් කිරීමට මෙසපොතේමියානු ඇසියෝ දක්ෂ වෙලා තියෙනවා. බලන්න එහෙනම් ඒගොල්ලෝ ගංගා, ඒ කියන්නේ ජලය ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා වෙනදාම් කරන්න. ඉතින් කෑම බීම, ඇඳුම් පැළඳුම් මෙන්න මේ දේවල් තමයි ඒගොල්ලෝ නැව්වලින් අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙසපොතේමියාවේ ඔය උතුරු කොටසේ ජීවත් වුණු ඇසිරියන්වරු දක්ෂ වෙළෙන්දෝ බවට පත් වෙලා තියෙනවා. ඇසිරියන්වරු දක්ෂ වෙළෙන්දෝ. ඉතින් ඔවුන් තමන්ගේ වෙළඳාම් කරලා තියෙන්නේ ගොඩබිම හරහා. ඉතින් වෙළඳ බහඬ ඒගොල්ලෝ ගොඩබිම හරහා අරගෙන ගිහිලා තියෙන්නේ බූරුවන්ගේ පිටමත කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් වෙළඳාම් යන්න පුරුදු වුණ නිසා ඒගොල්ලෝ අපි හඳුන්වනවා තවලම කියලා. ඉතින් තවලම කියලා අපි ඒක හඳුන්වනවා. ඉතින් කුඩා හෙන නැව්හා සතුන් යොදාගෙන තමයි මේගොල්ලෝ වෙළඳාම් කටයුතු වල නිරත වෙලා ඉඳලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ මෙසපොතේමියානු සමාජයේ හිටපු මිනිස්සු කොහොමද ජීවත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙසපොතේමියානු සමාජය කොටස් හතරකට බෙදිලා තිනවා. ඒ තමයි පූජකයින්, ඊළඟට ඉහළ පන්ති වලට අයිති වැසියන්, ඊළඟට පහළ පන්ති වලට අයිති වැසියන්, ඊළඟට වහලුන්. ඔන්න ඔය විදිහට කොටස් හතරකට බෙදිලා තිබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ මෙසපොතේමියාවන් වේ හිටපු පූජකයන් සමාජයේ හිටපු බලවත්ම පිරිස විදිහට හඳුන්වනවා. ඊළඟට ඒගොල්ලෝ ආගමික කටයුතු වලට අමතරව වෛද්‍යවරුන් විදිහටත් කටයුතු කරා කියලා සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ පූජකවරු හිස මුඩු කරලා තමයි ඉඳලා තියෙන්නේ. ඊළඟට බැටළු සම්වලින් මසල මැසු කබායක් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. හොඳයි, බැටළු සම්වලින් තමයි හදලා තියෙන්නේ ඒගොල්ලෝ. එහෙනම් ඒ කබායක් ඒගොල්ලෝ ඇඳගෙන ඉඳලා තියෙනවා. ඊළඟට ඉහළ පන්ති වලට ආයත් පිරිමි සහ ගැහැණු රණින් නිම කළ නොයෙකුත් ආභරණ පැළඳ සිටීම සිරිතක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. බලන්න ඉහළ පන්ති වල හිටපු ගැහැණු පිරිමි මේ දෙගොල්ලොම රත්තරන් වලින් කළා තියෙන ආභරණ පළඳලා තියෙනවා. පිරිමි අය දිගට කොණ්ඩය වවලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට දිගු රැවුලකුත් තිබිලා තියෙනවා. කාන්තාවන්නන් බලන්ඩ එක් උරයක් වැසෙනසේ තමයි ඇඳුම් ඇඳලා තියෙන්නේ. බලන්ඩ 24 පිටුවේ තියෙනවා කාන්තාවන් හා පිරිමි අයගේ ඔය කොහොමද ඇඳුම් ඒගොල්ලෝ නිර්මාණය කරගෙන තියෙන්නේ කියලා. බලන්න එහෙනම් ඒ කාන්තාවගේ එක උරයක් වැසෙනසේ තමයි ඔන්න ඇඳුම් ඇඳලා තියෙන්නේ. ඉතින් ඔවුන්ට දිගු කොණ්ඩයක් තිබිලා තියෙනවා. කාන්තාවටත් ඔන්න හොඳ දිග කොණ්ඩයක් තිබිලා තියෙනවා. ඊළඟට පහළ පන්තිවල අය බලන්නකො කොහොමද ජීවත් වෙලා තියෙන්නේ කියලා. පහළ පන්තිවල අය සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේ නැහැලු. ඉතින් ඒක නිසා ඔවුන්ගේ නිවාස පහසු විදිහට ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. ඊළඟට මේගොල්ලෝ වෙහෙස වෙලා වැඩ කළා තියෙනවා. ඒගොල්ලන්ට ඒ සඳහා ඔන්න වැටුපක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඇඳුම් සහ ආභරණ වටිනා ඒවා නෙවේ. ඊළඟට අපි යමු බලන්න මෙන්න මේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ අක්ෂර පද්ධතිය සැදිලා තියෙන්නේ කොහොමද කියන එක. ඉතින් ලෝකයේ පැරණිම අක්ෂර පද්ධතිය නිපදවලා තියෙන්නේ මේ මෙසපොතේමියානු ඇසියන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ අක්ෂර හඳුන්වනවා කූණ්‍ය අක්ෂර කියලා. ඉතින් කූණ්‍ය අක්ෂර ලියන්න ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ මැටි වලින් සාදන ලද පුවරු. ඉතින් තෙත මැටි පුවරුවක උල් කරන ලද ලී කැබැල්ලකින් එන්නේ විදිහට අකුරු ලියලා ඒගොල්ලෝ තියෙනවා. ඉතින් ආරම්භයේදී රූප ඇඳීමක් ලෙස ආරම්භ වූ මෙසපොතේමියානු ලේඛන ක්‍රමය පසු කාලයේදී අක්ෂර පද්ධතියක් විදිහට දියුණු වෙලා තියෙනවා. ඉතින් මේ මැටි පුවරවල නොඑක් දෑ ලියලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ තමයි ওই වෙළඳාම් කටයුතු වලට අදාළ විස්තර ගොඩක් විට මේ මැටි පුවරවල ලියලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊළඟට මේ මෙසපොතේමියාවේ ජීවත් වෙලා ඉඳලා තිනවා ගිල්ගමේෂ් කියන රජ කෙනෙක්. දෙ ගිල්ගමේෂ් කියන රජ කෙනෙක් ජීවත් වෙලා ඉඳලා තිනවා. ඉතින් මෙන්න මේ ගිල්ගමේෂ් රජු ගැන කූර්ණ්‍ය අක්ෂරෙන් ලියලා තියෙන වීර කතාවක් ලෝකේ පැරණිතම සාහිත්‍ය කෘතිය විදිහට සලකනවා. එහෙනම් මැටි පුවරුවල තමයි පුතේ ලියලා තියෙන්නේ. එහෙනම් ලෝකේ පැරණිම සාහිත්‍ය කෘතිය මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ තමයි බිහි වෙලා තියෙන්නේ. එහෙනම් කූර්ණ්‍ය අක්ෂර වලින් තමයි ලියලා තියෙන්නේ. එහෙනම් ඔය ගිල්ගමේෂ් රජතුමා ගැන තමයි ඒ පොතේ සඳහන් වෙන්නේ. ඉතින් මැටිපුවරු මත ලිවීම දුෂ්කර වුණත් මෙසපොතේමියානු ඇසුරෝ ඒක දක්ෂ විදිහට කරලා තිනවා කියලා සාක්ෂි හම්බ වෙනවා. බලන්න 24 පිටුවේ දකින්න පුළුවන් වෙනවා ඕගොල්ලන්ට ඒ මැටිපුවරුවා. ඒකේ බලන්න හොඳ පැහැදිලිව ඒගොල්ලන්ගේ කූර්ණ්‍ය අක්ෂර වලින් ඒකේ ලියලා තියෙනවා. ඉතින් මැටිපුවරු මත ලියු සමහර ලිපි මැටියෙන්ම නිම කළ කවර වලට බහා අදාළ පුද්ගලයා වෙත යැවීමට පියවර අරගෙන තියෙනවා. ඉතින් මෙසපොතේමියාව පාලනය කර හමුරාබි කියන පාලකයා විසින් සකස් කරන ලද නීතිමාලාවක් ඔන්න සහිත ලේඛනයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ලේඛනය තමයි මේ නීතිමාලාව සහිත ලේඛනය තමයි ලෝකයේ පැරණිම නීති පොත විදිහට පාවිච්චි කරන්නේ. හොඳයි හඳුන්වන්නේ එහෙනම් ඔය පැරණිම නීතිමාලාව සහිත ලේඛනය මේක තමයි පැරණිම නීති පොත. එහෙනම් ඔන්න මෙසපොතේමියාවේ හිටියේ හමූරාබි කියන පාලකයා තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඔය දැන් අපි කතා කරේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය. ඊළඟට අපි යමු ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳ ඉගෙන ගන්න. ඉතින් මේ ශිෂ්ටාචාරයේ දියුණු වෙලා තියෙන්නේ ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශය හරහා ගලා බසින ඉන්දු ගංගා නිම්නේ. ඉතින් ඉන්දු ගංගා නිම්නේ තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් වර්තමානයේ මෙන්න මේ ප්‍රදේශය ඇෆ්ගනිස්තානයට, පාකිස්තානයට, ඉන්දියාවේ වයඹදිග කොටසට මෙන්න මේ ප්‍රදේශවලට අයිති වෙනවා. ඉතින් මෙන්න මේ ශිෂ්ටාචාරයේ දියුණුම අවස්ථාව තිබිලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 2600 ඉඳලා 1990 අතර කාලයේදී තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මොහෙන්ජෝදරෝ හරප්පා කියලා කියන්නේ මෙන්න මේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධානම නගර දෙකක්. ඉතින් දියුණුම අවස්ථාවේදී මෙන්න මේ ශිෂ්ටාචාරයට අයත් සියලුම නගරවල 5,00,000 විතර ජනගහනයක් හිටියා කියලා සඳහන් වෙනවා. ඉතින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඉඳලා තියෙන ජනතාව තඹ, ලෝකඩ, ඊයම්, ටින් මෙන්න මේ ලෝහ භාවිතා කරලා තියෙනවා කියලා සාක්ෂි හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ ජනතාව පිලිස්සු මැටි ගඩොල් භාවිතා කරලා ඔන්න ගෙවල් හදලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් එම නිවාසවල ඉතා දියුණු ජලනන පද්ධතියක් තිබිලත් තියෙනවා කියලා ඔය තොරතුරු ලැබිලා තියෙනවා. ඔවුන්ගේ නගර ඉතා හොඳින් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඉන්දු නිම්න වැසියන් අක්ෂර විදිහට භාවිතා කරලා තින්නේ සංකේත පද්ධතියක්. එහෙනම් ඔන්නේ ඒගොල්ලෝ සංකේත පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට පුතේ ඔගොල්ලෝ බලන්න 25 පිටුවේ ඔන්න රූපයක් ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා. අපි බලමු මේ මොකද්ද කියන එක. ওই ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයිති ප්‍රධාන නගර හතරක් තිබිලා තියෙනවා. ඒ තමයි මොහෙන්ජෝදාරෝ, හරප්පා, දොළවීර සහ කාලිබන්ගන් කියන ඔන්න නගර හතර. ඉතින් මෙන්න මේ නගර හතර හොඳින් සැලසුම් කළා තමයි නිර්මාණය කළා තියෙන්නේ. ඉතින් මෙන්න මේ රූපයෙන් දැක්වෙන්නේ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් සොයාගෙන තියෙන අන්න ඒ වගේ නගරයක නටඹුන්. බලන්න 25 පිටුවේ ඔයගලන්ට දකින්න පුළුවන් වෙනවා. බලන්න පුරාවිද්‍යාඥයෝ මෙන්න මේ විදිහට කැණීම් වලින් හොයාගෙන තියෙනවා ඔය නගරයක නටඹුන්. ඊළඟට පුතේ ඔයගලන්ගේ 26 පිටුවේ ඉහළින්ම තියෙන පූජකවරයෙකුගේ මූර්තිය. බලමු ඒ මොකද්ද කියලා. ඉන්දු නිම්නේන් හොයාගෙන තියෙන මෙන්න මේ මූර්තියෙන් පිළිඹු වෙන්නේ ඒ ශිෂ්ටාචාරයට අයත් නගරයක ජීවත් වුණා කියන පූජකවරයෙක්. හොඳේ පූජකවරයෙක් කියලා තමයි පිළිගන්නේ. බලන්න ඒ පූජකවරයාගේ මූර්තියේ නළලේ දක්නට තියනවලු පටියක්. පටියක් දකින්න පුළුවන් වෙනවා, නලල් පටියක් දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඒකෙන් හඟවනවා ඒ සමාජයේ හිටපු උසස් පුද්ගලයෙක් කියලා තමයි ඒකෙන් සංකේතවත් කරන්නේ. ඊළඟට එයාගේ බලන්න S2, S තියෙන්නේ අඩවන් කළා. ඉතින් අඩවන් කොට සිටින අයුරින් තමයි මේ මූර්තිය නෙලලා තියෙන්නේ. ඒ වගේම සංසුන්ව භාවනාවෙන් ඉන්න බව ඒකෙන් අඟවනවා. ඉතින් ඒ මූර්තියෙන් දක්වලා තියෙන්නේ ඔන්න පූජකෙක් බව තව දුරටත් ඒකෙන් සනාථ කරනවා. ඊළඟට අපි යමු 26 පිටුවේ තියෙන මැද තියෙන පින්තූරය බලන්න. බලන්න ලිඳක් වගේ ඔන්න පින්තූරයක් දකින්න පුළුවන් වෙනවා. බලමු ඒකෙන් මොකද්ද පිළිඹිබු කරන්නේ කියලා. ඉන්දු නිම්නයට අයත් නගරවල විසූ ජනතාව ඉතාමත් ක්‍රමවත් විදිහට ඉදිකල්ලා තියෙන ජලකානු ලිං සහ අපද්‍රව්‍ය බැහැර කරන නලලිං පද්ධතියකුත් එහෙනම් තිබිලා තියෙනවා. දැන් නල පද්ධතියක් තිබිලා තියෙනවා ඔය අපද්‍රව්‍ය බැහැර කරන්න, ඊළඟට වර්ෂා කාලයේදී ජලය ගලාගෙන යන්න ඒ විදිහට කානු පද්ධතියක් මේගොල්ලෝ භාවිතා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ රූපයෙන් පෙන්නන්නේ අන්න ඒ වගේ නගරයක ඉදි කරලා තියෙන පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිතයට අරගෙන තියෙන ලිඳක්. එහෙනම් ඔන්න ලිඳක් තමයි ඒකෙන් ඔන්න සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු පාවිච්චියට අරගෙන තියෙන ලිඳක් ඔන්න දකින්න පුළුවන් වෙනවා. ඊළඟට බලන්න ඒකේ පහළම තියෙන රූපය, 26 පිටුවේ පහළම තියෙන රූපය. ඔගොල්ලෝ ඔන්න සෙල්ලම් කරන්න ගන්න කරත්තයක් වගේ එකක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. අපි බලමු ඒකෙන් එහෙනම් පිළිඹු වෙන්නේ මොකද්ද කියලා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයිති පැරණි නගරවල දක්නට තිබෙන මැනවින් සකස් කරලා තියෙනවලු පාරවල්. එහෙනම් ඔන්න මැනවින් සකස් කරපු පාරවල් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේකෙන් අපිට සාක්ෂි විදිහට සලකන්න පුළුවන් ප්‍රවාහණය සඳහා හොඳට මහා මාර්ග හදලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේකේ දැක්වෙන්නේ, මේ පින්තූරයෙන් දැක්වෙන්නේ එන්නේ ඒ විදිහට ප්‍රවාහණයට යොදාගත්ත කරත්තේක අනුරුවක්. හොඳේ කරත්තේක අනුරුවක් තමයි මේකෙන් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක කෙලිසෙල්ලම් සඳහා යොදාගත්ත එකක් වෙන්න ඇති කියලා ඔන්න සඳහන් වෙනවා. ඊළඟට බලන්න 27 පිටුවේ පුතේ ඔන්න උඩින් තියෙනවා මුද්‍රාවක්. බලන්න ඒක හොඳට බලන්න කොහොමද මේ මුද්‍රාව සකස් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයිති ඔන්න මුද්‍රාවක්. ඒ බලන්න ඒකේ ඉහලින්ම පෙනෙන්නේ සංකේත කීපයක් දකින්න පුළුවන් වෙනවා. ඉතින් බලන්න ඒකෙන් කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමට යොදාගත් අක්ෂර විශේෂයක් ඇයි කියලා තමයි බොහෝ දෙනා කල්පනා කරන්නේ. බලන්න රූපයෙන් දැක්කෙන සක්තය රයිනෝ සිරස් බව තමයි නිසකවම අපිට ඔන්න දක්වලා තියෙන්නේ. ඉතින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මුද්‍රාවල කුමක් ලියා තියෙනවද කියලා ඔන්න තාම කාටවත් හඳුනා ගන්න නම් බැරි වෙලා තියෙනවා. ඊළඟට අපි යමු ඊජිප්තු ශිෂ්ටාචාරයට. ඔන්න ඊජිප්තු ශිෂ්ටාචාරය අපි කතා කරන්නේ ඔන්න තුන්වෙනි ශිෂ්ටාචාරය. අපි මේකට කියනවා නයිල් නිම්න ශිෂ්ටාචාරය කියලත්, ඊළඟට මිසර ශිෂ්ටාචාරය කියලත් කියනවා. අපි බලමු එහෙනම් ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන. ඉතින් අප්‍රිකානු මහද්වීපය හරහා ගලා බැසින නයිල් ගංගාවේ පහළ කොටසට තමයි මෙන්න මේ ඊජිප්තු ශිෂ්ටාචාරය අයිති වෙන්නේ. ඒ කියන්නේ පහළ කොටසේ තියෙන නිම්න ප්‍රදේශයේ තමයි මේ ශිෂ්ටාචාරයේ දියුණු වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ශිෂ්ටාචාරයේ දියුණු වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 3150 දී පමණ. ඉතින් මේ ශිෂ් ප්‍රදේශය වර්තමාන ඊජිප්තුවට අයත් වන බැවින් මේ ශිෂ්ටාචාරයද මෙන්න මේ ඊජිප්තු ශිෂ්ටාචාරය කියලා හඳුන්වනවා. දීර්ඝ කාලයක් තිස්සේ මේ ශිෂ්ටාචාරය පාලනය කරලා තියෙන්නේ පාරාවෝ කියලා හඳුන්වන රජ පෙළපතක් විසින්. පාරාවෝ රජ පෙළපත. ඉතින් ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් මිනිසුන්ගේ ප්‍රධානම ජීවනෝපාය වෙලා තියෙන්නේ කෘෂිකර්මාන්තය. ඉතින් ඒක හින්දා දියුණු වාරිමාර්ග පද්ධතියක් ඔන්න නිෂ්පාදනය කරන්න මේගොල්ලෝ සමත් වෙලා තියෙනවා. ඊළඟට ඊජිප්තු වැසියන් විසින් ලෝකයට දායාද කරලා තියෙන විශිෂ්ටතම නිර්මාණය තමයි පිරමීඩ. ලෝක පුදුමහතෙන් එකක් විදිහට අපි කතා කරනවා පිරමීඩ. එහෙනම් ඔන්න විශිෂ්ටතම නිර්මාණය තමයි පිරමීඩ කියලා කියන්නේ. ඉතින් පාරාවෝ රජවරුන්ගේ මලසිරුරු තැන්පත් කරලා තියෙන්නේ මෙන්න මේ පිරමීඩවල. ඉතින් ඔවුන් විසින් නිපදවන වූ තවත් වැදගත් අංගයක් තමයි අක්ෂර පද්ධතිය. ඔන්න එහෙනම් වැදගත් වෙනවා අක්ෂර පද්ධතිය. ඊළඟට නොයෙක් සතුන්ගේ සහ භාණ්ඩවල රූප භාවිතා කොට නිර්මාණය කරන ලද එම අක්ෂර හඳුන්වන්නේ ඊජිප්තු චිත්‍රාක්ෂර කියලා. මේ ඊජිප්තු චිත්‍රාක්ෂර කියලා හඳුන්වනවා. ඊළඟට අපි බලමු මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ දකින්න පුළුවන් වෙන විශේෂ ලක්ෂණ මොනවාද කියලා. ඕගොල්ලන්ගේ පෙළ පොතේ 28 පිටුවේ බලන්න ඉහලින්ම දකින්න පුළුවන් වෙනවා පිරමීඩ ටික. හොඳේ බලමු මේ පිරමීඩ කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊජිප්තුවේ අගනුවර, ඒ කියන්නේ කයිරෝ නගරයට මදක් ඈතින් තමයි පිහිටලා තියෙන්නේ ඔය ගීසා කියන ස්ථානේ. එහෙනම් මේ ගීසා කියන ස්ථානයේ ගොඩනගලා තියෙන පිරමීඩ තමයි මේ ඔගොල්ලන්ට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේවා තුල පාරාවෝ රජවරුන්ගේ සහ ඔවුන්ගේ බිසෝවරුන්ගේ මෘතදේහ තැන්පත් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊජිප්තුවේ පැරණිත පිරමීඩ ඉදි කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 2630 හා 2611 අතර කාලයේදී කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ගීසාහි පිහිටෙයි මෙන්න මේ පිරමීඩය ලෝකයේ තියෙන පුදුම හතෙන් එකක් විදිහට හඳුන්වනවා. තව එකක් දැනගන්න ඕනි පුතේ, ඕගොල්ලෝ මෙන්න මේ පිරමීඩ තුල රජවරුන් ජීවත් වෙලා ඉන්නකොට පරිහරණය කරලා තියෙන භාණ්ඩ, ආභරණ, මෙන්න මේ වගේ දේවල් මේ වගේ ඇතුලේ තැන්පත් කරලා තිබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ පිරමීඩ ඇතුලේ බිත්තිවල මරණින් මතු පැවැත්ම වාසනාවන්ත කර ගැනීමේ මාර්ග කැටයම් කරලා තියෙනවා කියලා දකින්න පුළුවන් වෙනවා. බලන්න එහෙනම් පිරමීඩ මෙහෙම පිටින් පෙනුනට ඇතුලේ ඒ වගේ ඔන්න රූප ඇඳලා තිබිලා තියෙනවා. ඊළඟට බලන්න ඕගොල්ලන්ට ඊට පහලින් 28 පිටුවේ බලන්න මැදින් දකින්න පුළුවන් වෙනවා රජිනකගේ ඔන්න රූප සටහන. බලමු ඒ කවුද කියලා. මේ ඉන්නේ නෙෆ නෙෆ උටෙන් නෙෆ ටීටි රජින. එහෙනම් පාරාවෝ රජිකු අක්හෙනතන්ගේ බිසව තමයි මේ ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇය ජීවත් වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 1370 1330 අතර කාලයේදී තමයි එයා ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් බලන්න ඇගේ උඩු කය මූර්තියක් තමයි මෙතනින් ඔන්න දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් එයා ජීවත් වෙන කාලයේදී මේක නිර්මාණය කරන්නට ඇතැයි කියලා තමයි ඔන්න සලකන්නේ. ඉතින් අක්හෙනතන් රජුමිය යාමෙන් පස්සේ කෙටි කලක් ඇය විසින් ඊජිප්තුව පාලනය කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ නෙෆටීටි බිසව පුරාණ කාලයේ ජීවත් වූ ලස්සන කාන්තාවක් විදිහට තමයි හඳුන්වන්නේ. ඔන්න නෙෆ නෙෆ උටෙන් නෙෆටීටි රජින. ඊළඟට බලන්න 28 පිටුවේම පහලින්ම තියෙනවා සංකේත දක්වලා ඔන්න පින්තූරයක්. අපි බලමු ඒ මොකද්ද කියලා. ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් උගතුන් ලිවීමට උපයෝගී කරගත හැකි සංකේත මාලාවක් නිපදවලා තියෙනවා. ඉතින් එදිනෙදා ජීවිතයට සම්බන්ධ නොයෙකුත් භාණ්ඩවල සහ දකින ඇසුරු කරන දෑ රූපයට නැගීමෙන් මෙන්න මේ සංකේත සකස් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. බලන්න ඔය දකින්න පුළුවන් වෙනවා කුරුල්ලන්ගේ පින්තූර, අන්න ඒ වගේ එදිනෙදා දකින්න පුළුවන් වෙන ඒවා තමයි මේ විදිහට ඒගොල්ලෝ සංකේත විදිහට සකස් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේවා හඳුන්වන්න ඊජිප්තු චිත්‍රාක්ෂර කියන යෙදුම භාවිතා කරනවා. හොඳේ මේවා එහෙනම් ඊජිප්තු චිත්‍රාක්ෂර, චිත්‍ර වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා තමයි මේවට කියන්නේ ඊජිප්තු චිත්‍රාක්ෂර කියලා. ඊළඟට බලන්න ඕගොල්ලන්ට 29 පිටුවේ ඉහලින්ම චිත්‍රයක් දකින්න පුළුවන් වෙනවා. බලන්න පරිසරයත් එක්ක ඔන්න කුඩා ළමෙක් ඉන්නවා, ඔන්න දකින්න පුළුවන් වෙනවා. බලමු මේ මොකද්ද කියලා. රාජකීයකු පක්ෂීන් හඹා යන ආකාරය දැක්වෙන පැරණි ඊජිප්තු සිතුවමක් තමයි ඒකෙන් දකින්න පුළුවන් වෙන්නේ. බලන්න ඒකේ පරිසරය කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා ඉතාම දර්ශනීය විදිහට ඒ සිතුවම නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට අපි බලමු මෙන්න මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ වැදගත් දෙයක් තමයි මමීකරණය කියලා කියන්නේ. ඕගොල්ලන්ට මේ පෙළ පොතේ 29 පිටුවේ මැද දකින්න පුළුවන් වෙනවා ඔන්න පින්තූරයක්. මෙන්න මේ පින්තූරය මොකද්ද කියලා හොඳට බලන්න අපි කියනවා මේ මලසිරුරක්. මේ මලසිරුරක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් ප්‍රභූවරුන්ගේ මමියක් දැක්වෙන ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ. හොඳේ ප්‍රභූවරයෙකුගේ කියන්නේ රජ කෙනෙක්ගේ එන්නේ දැක්වෙන ඔන්න රූපයක්. ඉතින් මේ මලසිරුරු කල් තබා ගැනීමේ මමීකරණය ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ මෙන්න මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ වැසියන්. හොඳේ එහෙනම් බලන්න ඊජිප්තු ශිෂ්ටාචාරයේ වැසියන් තාම එහෙනම් අපිට මේ මමීකරණ මේවා දකින්න පුළුවන් වෙනවා. එහෙනම් මේ මමීකරණය ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ මෙන්න මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ හිටපු වැසියන්. ඉතින් මේ පිරමීඩ අපි අර කලින් කතා කරාපුතේ පිරමීඩය ගැන. මෙන්න මේ පිරමීඩ තුල තමයි මේ මృతදේහ තැන්පත් කරලා තියෙන්නේ. එහෙනම් ඒව තැන්පත් කරනකොට මේ මృతදේහ තැන්පත් කරනකොට දිราපත් නොවීම සඳහා රසායන ඖෂධ ගල්වා සුරක්ෂිත කර තියනවා කියලා සඳහන් වෙනවා. බලන්න එහෙනම් මේ මමීකරණය කරනකොට ඒගොල්ලෝ ඒ සඳහා ඒ සිරුර දිราපත් නොවීමට රසායනික ඖෂධ ගල්වලා තමයි මේ මමීකරණය කරලා තිනවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් ඔන්න මමීකරණය අදටත් ඔය පුරාවිද්‍යාඥයන් මේ ප්‍රදේශ ගවේෂණය කරනවා. එතකොට තමයි මේ මමීකරණ ඔය හොයාගෙන තියෙන්නේ. ඊළඟට අපි යමු තව පින්තූරයක් ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා. බලන්න මේ මමීකරණයට පහලින් මෙන්න මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ක්‍රිස්තු පූර්ව 1332යි 1323 අතර කාලයේ ජීවත් වෙලා තියෙන මෙන්න මේ ටූටන් කාමන් කියන රජතුමාගේ මමියේ මුහුණ. මොහොනේ මුහුණ මත තබා තිබූ රණින් කළ වෙස් මුහුණ. හොඳේ එහෙනම් මේ ටූටන් කාමන් රජතුමා වැදගත් වෙනවා. පුතේ ඔගොල්ලෝ මතක තියාගන්න 1874 මැයි 9 වෙනිදා. බ්‍රිතාන්‍යයේ පුරාවිද්‍යාඥයෙක් ඉඳලා තිනවා හෝවර්ඩ් කාටර් කියලා. මෙන්න මේ හෝවර්ඩ් කාටර් කියන පුරාවිද්‍යා තමයි ගවේෂණය කළ ඒ පුරාවිද්‍යා කැණීම් කරලා තියෙන්නේ ඔය පිරමීඩ ප්‍රදේශවල. එතකොට එයාට හම්බ වෙලා තියෙනවා මෙන්න මේ ටූටන් කාමන් රජතුමාගේ මියා පාරාවෝ රජ කෙනෙක්. ඉතින් ටූටන් කාමන් රජතුමාගේ සොහොන් ගැබ හොයාගෙන තිනවා. ඉතින් මේ ටූටන් කාමන් රජතුමා එච්චර කාලයක් ජීවත් වෙලා නැහැ. එයා අවුරුදු 18ක් 19ක් අතර කාලයේ තමයි ජීවත් වෙලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් ඒ ටූටන් කාමන් රජතුමාගේ සොහොන් ගර්භයේ තිබිලා තමයි මේ වෙස් මුහුණ හොයාගෙන තියෙන්නේ. බලන්න ඒක රණින් තමයි කරලා තියෙන්නේ. ඊළඟට ওই ටූටන් කාමන් රජතුමා හඳුන්වනවා গোল্ডන් කිං කියලා. ඒ කියන්නේ එයාගේ ඒ ගවේෂණය කරනකොට, කියන්නේ පුරාවිද්‍යා ගවේෂණය කරනකොට එයාගේ ඒ මලසිරුර තිබ්බ ඒ ප්‍රදේශයේ තව රත්තරන් වලින් නිර්මාණය කරලා තියෙන ගොඩක් භාණ්ඩ හම්බ වෙලා තියෙනවා. ඕගොල්ලන්ට මේවා තව දුරටත් ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන්, අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. ඊළඟට පොත්පත් කියවලා මේ තොරතුරු තවත් වැඩි දුරට ඕගොල්ලන්ට හොයා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අපි දැන් ශිෂ්ටාචාර තුනක් ගැන කතා කරා. බලන්න මෙසපොතේමියානු ශිෂ්ටාචාරය, ඊළඟට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැන කතා කරා, ඊළඟට අපි ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන කතා කරා. දැන් ඕගොල්ලෝ දන්නව ඇති ලෝකයේ මේ වගේ ශිෂ්ටාචාර කොහොමද ලෝකයේ බිහි වුණේ කියන එක. ඊළඟට පුතේ ඕගොල්ලෝ කරන්න ඕනි, ඕගොල්ලෝ ගන්න ඕනි සිතියම් පොතක්, ඇට්ලස් සිතියම් පොතක් අරගෙන ඕගොල්ලෝ බලන්න ඕන මෙන්න මේ ශිෂ්ටාචාර ටික කොහෙද තියෙන්නේ කියලා. බලන්න ඒ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය කොහෙද තියෙන්නේ කියලා ඔගොල්ලෝ හොයාගන්න. ඔගොල්ලෝ දන්නවා මෙසපොතේමියානු ශිෂ්ටාචාරය තියෙන්නේ වර්තමානයේ මොන ප්‍රදේශයේද කියලා. එහෙනම් අපි කලින් කතා කරා. එහෙනම් ඔගොල්ලෝ යුප්‍රටිස් ටයිග්‍රිස් කියන ගංගා දෙක හොයාගන්න, ඊළඟට ඉරාකය හොයාගන්න. එහෙනම් ඒ ආශ්‍රයෙන් ඔන්න මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ලකුණු කරගන්න. ඊළඟට අනිත් එක තමයි අපි කතා කරපු ඊජිප්තු ශිෂ්ටාචාරය. එහෙනම් ඊජිප්තු ශිෂ්ටාචාරය දකින්න පුළුවන් වෙන්නේ ඔගොල්ලෝ අප්‍රිකා මහද්වීපය හොයාගන්න, අප්‍රිකා මහද්වීපයේ තියෙන නයිල් ගංගාව හොයාගන්න. ඊළඟට නයිල් ගංගාව මුහුදට වැටෙන ස්ථානය අපි දන්නවා නයිල් ගංගාව මුහුදට වැටෙන්නේ මධ්‍යදරණී මුහුදට කියලා. එහෙනම් ඒ ආශ්‍රයෙන් තමයි මේ ඊජිප්තු ශිෂ්ටාචාරය බිහි වෙලා තියෙන්නේ. එහෙනම් ඒ ඊජිප්තු ශිෂ්ටාචාරයත් ඕගොල්ලෝ ලකුණු කරගන්න ඕනි. ඊළඟට අනිත් ශිෂ්ටාචාරය තමයි අපි කතා කරපු ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. එහෙනම් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අපි කතා කරනකොට ඕගොල්ලෝ ලෝක සිතියන් වල බලන්න ඕනි පුතේ ඔය පකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉන්දියාවේ වයඹ දිග කොටස. ඔන්න ඔය ප්‍රදේශයේ තමයි එහෙනම් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තියෙන්නේ. විශේෂයෙන්ම ඉන්දු ගංගාව ආශ්‍රයෙන් තමයි මේ ශිෂ්ටාචාරය බිහි වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ ඕගොල්ලෝ හොයාගන්න ඕනි ලෝකසිතියමේ මේ ඉන්දු ගංගාව. එහෙනම් ඒ ප්‍රදේශ ආශ්‍රයෙන් ඕගොල්ලෝ ඒ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ලකුණු කරගන්න. ඊළඟට අනිත් එක හොයන් හෝ ශිෂ්ටාචාරය. මේකේ ඕගොල්ලෝ දීර්ඝ විස්තර කරේ නැතත් හොයන් හෝ ශිෂ්ටාචාරය වර්තමානයේ ඉන්දියාව හරහා ගලාගෙන යන හොයන් හෝ ගංගා ආශ්‍රයෙන් තමයි මේ ශිෂ්ටාචාරය බිහි වෙලා තියෙන්නේ. එහෙනම් ඒ ආශ්‍රයෙන් තියෙන අය හොයන් හෝ ගංගාවත් ඔයගොල්ලෝ ලකුණු කරගන්න ඕනි. ඉතින් මෙන්න මේවා ඔයගොල්ලෝ අලුත් දේවල් තව එකතු කරගන්න, එකතු කරගෙන මෙන්න මේ ශිෂ්ටාචාර පිළිබඳ තොරතුරු එකතු කරගෙන අලුත් දේවල් එකතු කරගෙන ලස්සනට නිර්මාණයක් ඔයගොල්ලෝ කරන්න පුළුවන්කම තියෙන්න ඕනි. ඉතින් බලන්න ඒ ශිෂ්ටාචාරවල බිහි වෙලා තියෙන අලුත් දේවල් මොනවාද? ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ මේ ශිෂ්ටාචාර වලින් ලෝකෙට අලුතෙන් දීලා තියෙන දායාද ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. ඒ වගේම තමයි ඔයගොල්ලොත් අලුත් නිර්මාණ මේ විදිහට ඔන්න ඉදිරියේදී කරන්න ඔන්න හැකියාව ඔයගොල්ලන්ට තියෙන්න ඕනි. හොඳයි පුතේ, එහෙනම් අද අපි ඔන්න ශිෂ්ටාචාර ගැන ඉගෙන ගත්තා, ලෝකේ තිබ්බ පැරණි ශිෂ්ටාචාර. එහෙනම් ඔන්න ඕගොල්ලොන්ට තවත් පාඩමකින් මං ආය මුණ ගැහෙන්න. එතෙක් ඔබට සුබ දවසක්.